ඔබ සමට ආයුබෝවන්. අප ඔබට මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් පාර්ලිමේන්තුව පිහිටි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටයි. අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණ 8ක් පවත්වා එහි 8වෙනි පාර්ලිමේන්තුව ලෙස මේවන විට ක්‍රියාත්මක පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයේ සමාරම්භය උත්සවාකාරයෙන් පවත්වන්නට කටයුතු සම්පාදනය කොට තිබෙනවා. ඒ සියලු දෑ සජීව ලෙස විකාශය කිරීම වෙනුවෙන් ජාතික රූපවාහිනිය අප සූදානම්. පාර්ලිමේන්තු ඉතිහාසයත් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අනුව මේ කාර්යභාරය සිදු කිරීම අතීතයේ සිටම පවතින සම්ප්‍රදායයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව මේ කාර්යභාරය උත්සවාකාරයෙන් සිදු කිරීම වෙනුවෙන් අවැසි පරිසරය නිර්මාණය කිරීම පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබෙනවා. ඒ වෙනුවෙන් සැකසුණු වටපිටාව මේ මුළු මහත් පරිසරයේම මෙවැනි විට අපට දකින්න ලැබෙන ස්වභාවයයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව එතුමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව වත්මන් පාර්ලිමේන්තුව කල්තැබීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එන අනතුරුව ජනාධිපතිවරයාටම පැවරී තිබෙන බලතල අනුව මාස දෙකකට නොවැඩි කාලයකදී යළි පාර්ලිමේන්තුව රැස්වේ යුතුයි. ඒ අනුවයි අද මේ අභිනව සැසිවාරය ආරම්භ කිරීම සඳහා සියලුම කටයුතු සූදානම්ව පවතින්නේ. අප බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමා ඇතුළු සම්භාවනීය පිරිස මේ පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙන අවස්ථාව දක්වා. ජෝගා
ස්තුතියි චමින්ද. අනෙවරුக்கும் அன்பு வணக்கம். இப்பொழுது நாங்கள் வீற்றிருப்பது ஸ்ரீ ஜவர்தனபுர கோட்டே இலங்கை பாராளுமன்ற வளாகத்தில் இருந்து. இன்றைய தினம் மிக முக்கியமான நாள். இலங்கையில் தேர்தல் வரலாற்றிலே சாதாரணமாக ஒரு ஜனாதிபதி தேர்தல் முடிவடைந்த பின்னர் அதிலே வெற்றி பெற்ற ஜனாதிபதி, முக்கியமாக தெரிவு செய்யப்பட்ட ஜனாதிபதி முதலாவதாக அதன் பின்னர் ஆற்றுகின்ற முதல் உரையே இந்த சிம்மாசன உரை என்று சொல்லப்படுகிறது. இன்றைய தினம் சிம்மாசன உரை இடம்பெறவிருக்கிறது. 8வது பாராளுமன்றத்தின் 4வது அமர்வு இன்று காலை 10 மணிக்கு ஆரம்பமாகிறது. அதிமேன்மை தங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்களுடைய தலைமையிலே இந்த அமர்வு ஆரம்பமாக இருக்கிறது. அரசியலமைப்பு சபையின் உறுப்புரை 71 அமைய பாராளுமன்றத்தின் அமர்வுகளை முடிவுறுத்தும் அதிகாரம் ஜனாதிபதி கொண்டு கடந்த டிசம்பர் மாதம் 2ஆம் தேதி மிசன வர்த்தமானி மூலம் பாராளுமன்ற அமர்வுகளை முடிவுறுத்திய ஜனாதிபதி அதன் பின்னர் இப்பொழுது இந்த சிம்மாசன உரைக்காக இன்றைய தினம் ஜனவரி மாதம் 3ஆம் தேதி இங்கே வருகை தர இருக்கின்றார். அத்துடன் அதன் பின்னர் அவர் இங்கே உரை ஆற்றிய பின்னர் இந்த பாராளுமன்ற அமர்வுகளை இன்று பிற்பகல் 1 மணி வரை அவர் இடைநிறுத்துவார் என்பது குறிப்பிடத்தக்கது.
ஸ்ரீலங்கா பார்லிமென்ட்வே 8வினி பார்லிமென்ட்வே 4வினி சசிவாரிய நிவர்த்தி கிரிமே காரிய வெனுவின் ஸ்ரீலங்கா பார்லிமென்ட்வே வத்மன் கதாநாயக ගරු කරු ජයසූරිය මැතිතුමන් දැන් පාර්ලිමේන්තු සංකීර්ණයට සම්ප්‍රාප්ත වුණා. එතුමන් පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහත්මයා සහ සෙසු නිලධාරීන් විසින්.
இந்த வேளையில் இலங்கை பாராளுமன்றத்தின் கதாநாயகர் சபாநாயகர் கரு ஜெயசூரி அவர்கள் வருகை தந்திருக்கின்றார். அவரை இங்கே வரவேற்றிருக்கின்றார் பாராளுமன்றத்தின் செயலாளர் நாயகம் திரு தம்மிக தசநாயகம்.
A very good morning to you, and we are coming to you live from the Parliament of Sri Lanka, and we are here today for the ceremonial opening of Parliament, the first day sitting of the fourth session of the 8th Parliament of Sri Lanka. And currently right now we are witnessing the arrival of the Honorable Speaker, Honorable Karu Jayasuriya, who is currently entering the premises of the Parliament, and also today will formally mark the commencement, the beginning of a new session of Parliament. And also later on we will be able to witness His Excellency Gotabaya Rajapaksha, the 7th Executive President of the Democratic Socialist Republic of Sri Lanka, present his policy statement and the maiden speech to the House. And then later on we will be able to witness the adjourning of Parliament. So right now we are currently witnessing the arrival of the Speaker. And also today is a very significant day for the people of Sri Lanka, as we will be able to find out how the Parliament and the government plans to carry out the mandate of the people by fulfilling the president's vision for a prosperous, safer and secure country. So we are coming to you live from the premises of the Parliament. Stay tuned.
පාර්ලිමේන්තුව රටක නීති සම්පාදනය කරන ප්‍රධාන ස්ථානය. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන, රටේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225ක්. මේ 225 දෙනා මුළුමහත් රටම නියෝජනය කරමින් රැස්වන, එවෙනුවෙන් අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන ප්‍රධාන ස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි, වත්මන් පාර්ලිමේන්තුවයි. මේ පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරයක් ආරම්භ කිරීම අතීතයේ සිට පැවති සම්ප්‍රදායට අනුව ඉතාම ගරුසරු කටයුත්තක් විදිහටයි සිද්ධ වෙන්නේ. එය චාරිත්‍රානුකූලව සිද්ධ වෙන පාර්ලිමේන්තු ඉතිහාසය හා බැඳුණු පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා බැඳුණු ක්‍රියාවලියක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව ගරු කථානායකතුමා මේ වන විටත් පාර්ලිමේන්තු සභාවට නැත්නම් පාර්ලිමේන්තුව අභියසට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව මේ පාර්ලිමේන්තු පරිස්සමට පැමිණීමට නියමිතයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා පැමිණීමෙන් අනතුරුවයි ගරු ජනාධිපතිතුමා අද මේ අභිනව සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වන්නේ. අභිනව සැසිවාරයක් ආරම්භ කිරීම මම මුලින් සඳහන් කළා වගේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව සිදුවන්නා. පාර්ලිමේන්තුව කල්තැබීමක් එය නැවත කැඳවීමක් ගරු ජනාධිපතිතුමාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව සිදුවනු ලබනවා. ඒ අනුව අද පාර්ලිමේන්තුවේ මූලිකත්වයේ ගනු ලබන්නේ මේ පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරයේ මූලිකත්වයේ ගනු ලබන්නේ රටේ රාජ්‍ය නායකයයි ජනාධිපතිවරයායි. ඒ අනුව ජනාධිපතිතුමා ප්‍රමුඛ කරගත්ත ජනාධිපතිතුමා වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් විදිහට මේ පාර්ලිමේන්තු සැසිය ආරම්භක සැසිය පිළිබඳව හඳුන්වන්නට පුළුවන්. විශේෂම සඳහන් කරන්නට ඕන යෝගා මීට පෙර අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂයෙන්ම ජයවර්ධනපුර කෝට්ටේ මේ පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතවම පාර්ලිමේන්තු 8ක් මැතිවරණ අටකින් ජයග්‍රහණය කරපු ජනතා නියෝජිතයන් රැස්වුණු ස්ථානයක් බවට පත් වුණා. ඒ සියලු තැන්හි විවිධාකාරයේ පාර්ලිමේන්තු කල්තැබීම් අභිනව සැසිවාර ආරම්භ කිරීම ආදී දේවල් සිදු කරනු ලැබුවා. ඒ සියලු සිදුවීම් වලට වඩා අද දවසේ සුවිශේෂී අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ බොහෝ අවස්ථාවන් වලදී සිදුවුණු ඇතැම් කරුණු කාරණා නොවුනත් ඒ සාම්ප්‍රදායික අගයන් ආරක්ෂා කරන තැනක් බවට අද මේ ස්ථානය පත් වෙලා තිබෙනවා. දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමායි මේ පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරය වෙනුවෙන් සාප්‍රාම්තුනේ. එතුමන් මේ මොහොතේදී පිළිගනු ලබනවා ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාත්, ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහත්මා ඇතුළු නිලධාරීන් විසින්.
ඉන්ද වෙලගිලේ இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் பிரதம மந்திரி கௌரவ மஹிந்த ராஜபக்ச அவர்கள் இப்பொழுது வருகை தந்திருக்கின்றார். அவரையும் அவரது பாரியார் சாந்தி ராஜபக்ச அவர்களையும் இங்கே இந்த பாராளுமன்றத்தின் சபாநாயகர் கரு ஜெயசூரி அவர்கள் வரவேற்கின்றார்.
We are currently now witnessing the arrival of the Prime Minister of Sri Lanka, Honorable Mahinda Rajapaksa, who is being welcomed by the Honorable Speaker of the House and also the Secretary General of Parliament, Mr. Dhammika Dasanayake. So this is for the ceremonial opening of Parliament today, the first day sitting of the fourth session of the 8th Parliament of Sri Lanka.
In the Velagile, Gaurava Pradhamar, மஹிந்த ராஜபக்ச அவர்கள் இங்கே பாராளுமன்ற வளாகத்துக்குள் வருகை தந்திருக்கின்றார். அவரது பாரியார் சிராந்தி ராஜபக்ச அவர்களும் இங்கே வருகை தந்திருக்கிறார்கள். இந்த பாராளுமன்ற கூட்டத்தொடரின் சிறப்பம்சம் என்னவென்றால், புதிய ஜனாதிபதி அதிமேன்மை தங்கிய கோட்டாபய ராஜபக்ச அவர்களுடைய சிம்மாசன உரை இன்று இடம்பெறவிருக்கிறது. இன்னும் சிற்ப வழியில் ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்கள் இந்த பாராளுமன்ற வளாகத்துக்கு வருகை தர இருக்கின்றார் என்பதும் குறிப்பிடத்தக்கது. சாதாரணமாக புதிதாக தெரிவு செய்யப்படுகின்ற ஒரு ஜனாதிபதி முதலில் ஆரம்ப இடம்பெறுகின்ற அல்லது பாராளுமன்றத்துக்கு வந்து உரையாற்றுகின்ற முதல் உரையே இந்த சிம்மாசன உரையாக அமைகிறது. இது ஒரு கொள்கை பிரகடன உரையாகவும் அமைய இருக்கிறது.
மகாஜன நியோஜித மந்திரி மண்டலே லெஸ் வருஷ 1947 சிட்டு வத்மன் பார்லிமெண்ட் சம்பிரதாய வடக்கட்டையத்து எவக்கட் ஆரம்பவுனா. இன்னொரு 1972 ஜனராஜாண்டு கிரமவஸ்தாவத்தேக்கு ஜாதிக ராஜ்ய சபா விதிட்டாய் பார்லிமெண்ட் ரசனு லபுவே. இன்னொரு வத்மன் ஆண்டு கிரமவஸ்தாவட அணுவ ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜவாதி ஜனராஜே பார்லிமெண்ட் வலிச மே பார்லிமெண்ட் வர்த்தமானே தக்வா ரசனு லபன்னே. விவஸ்தா தாயகே விதிட்ட அப ஹந்துன்னே மே ஸ்தானேம தமை. மே சியலு காரியபாரிய சிது கரென்னே அபெரட்டே பிரமுக நீதிய ஆண்டு கிரமவஸ்தாவே திபென விவிதாகார ප්‍රතිපාදන එහි තිබෙන නීති රීති ප්‍රකාරවයි. ඒ අනුව මෙය සාම්ප්‍රදායික මුහුරක් ගනු ලැබීමත් සමගම අපි මීට පෙර දුටු ඇතම් කාරණාද පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙන්නේ නැහැ. විශේෂම සඳහන් කරන්නට ඕන ඇතම් අවස්ථාවන් වලදී රාජ්‍ය නායකයින් මේ ස්ථානයේ මේ පළමු සෙසිවාරය සඳහා පැමිණීමේදී රාජ්‍ය නායකයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් පැවැත්වීම මේ පාර්ලිමේන්තුව තුළ දකින්න ලැබුණා. නමුත් වත්මන් ගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවැනි කාර්යභාරයක් සිදු නොකර ඉතාම චාම් සහ ගාම්භීර උත්සවයක් ලෙස මේ අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සැසිවාරය ආරම්භ කිරීම සඳහා කටයුතු සම්පාදනය කළා සහ එතුමාගේ තීරණ අනුව පාර්ලිමේන්තුවේ අද මේ ආරම්භක සැසිවාරය සඳහා අදහස් යෝජනා ක්‍රියාත්මක වුණා. ඒ අනුව අද පාර්ලිමේන්තුව අතිශය වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා. රටේ ඉදිරි ක්‍රියාවලිය පිළිබඳව, ඉදිරි දශකයේ පිළිබඳව, අලුත් අවුරුද්දත් එක්ක උදාවුණු ඉදිරි දශකයේ ක්‍රියාවලිය පිළිබඳව කාගෙත් අවධානයට ලක් වී තිබෙන යුගයක අවස්ථාවක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වත්මන් ගරු ජනාධිපතිතුමා අද මේ පාර්ලිමේන්තුවේදී තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලිදක්වන්න නැත්නම් ප්‍රකාශයට පත් කරන්න නියමිතයි රටේ ජනතා නියෝජිතයන් හමුවේ. විශේෂයෙන්ම මීට පෙර ඇතම් අවස්ථාවන්වලදී රාජාසන කතාව ලෙස මෙය නම් කොට රාජාසන කතාවක් සිදු කිරීම සිදු කරනු ලැබුවා. නමුත් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පැවරී තිබෙන බලතල එහි විධිවිධාන අනුව වර්තමානයේදී සිදු කරන්නේ රටේ රාජ්‍ය නායකයා මේ අභිනව පාර්ලිමේන්තුවක අභිනව සැසිවාරයක් ආරම්භ කිරීමත් සමග රාජ්‍ය නායකයා සතු දැක්ම එතුමන්ගේ වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කිරීමයි සිදු කිරීමට නියමිත වන්නේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ අභිනව ජනාධිපතිවරයා ලෙස සෞභාග්‍ය දැක්ම අනාගත වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කිරීම සඳහා අද මේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.
සෞභාග්‍යමාන නාඩු සුභිච්ඡමාන නාඩු என்பதே அதிமேன்மதங்கே ஜனாதிபதி கோட்டாபி ராஜபக்ச அவர்களுடைய குறிக்கோள். அந்த கொள்கை பிரகடனத்திலும் அவரது கொள்கை பிரகடனத்திலும் குறிப்பிடப்பட்ட முக்கிய விடயம் இந்த சௌபாக்கியமான நாடு சுபிட்சமான நாடு ஒன்றை கட்டியெழுப்புவதுதான். எனவே இந்த சிம்மாசன உரையை நிகழ்த்துவதற்கு இப்பொழுது இங்கே இந்த வளாகத்துக்கு வருகை தந்து கொண்டிருக்கின்றார் அதிமேன்மதங்கே ஜனாதிபதி கோட்டாபி ராஜபக்ச அவர்கள். இங்கு வந்து அவர் தன்னுடைய கொள்கை பிரகடன உரையை நடத்தவிருக்கிறார் என்பது குறிப்பிடத்தக்கது. நவம்பர் 16 தேதி வெற்றி பெற்ற பின்னர் பல கொள்கைகளிலே பல விடயங்களை அமுல்படுத்திய பின்னர் இங்கே வருகை தருகின்றவை மிக மிக சிறப்பு. இது ஒரு எளிய மிகச்சிறந்த ஒரு எளிய வைபவமாகவும் மிகச்சிறந்த ஒரு வைபவமாகவும் அமையவிருக்கிறது என்பது குறிப்பிடத்தக்கது.
அபிநவ பார்லிமேந்து சசிய வெனுவின் ஸ்ரீலங்கா பிரஜாதாந்திரிக சமாஜ்வாதி ஜனரஜே கரு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ மெதுமாகே சம்பிராப்தியாய் தென் சிதுவனு லபன்னே கரு ஜனாதிபதி துமாத் ஜனாதிபதி ஆர்யாவாத் மேமோதேதி பிலிகனீம சிதுகரு லபனவா ஸ்ரீலங்கா பார்லிமேந்துவே கரு கதாநாயக துமா விசின்
இந்த வேளையில் அதிமேன்மை தங்கிய ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்களும் அவரது பாரியாரும் இங்கே பாராளுமன்ற வளாகத்துக்கு வருகை தந்திருக்கின்றார்கள். செங்கம்பள வரவேற்போடு அவர்கள் இங்கே வருகை தந்திருக்கின்றார்கள்.
We are currently witnessing the arrival of His Excellency Gotabaya Rajapaksha, the 7th Executive President of the Democratic Socialist Republic of Sri Lanka, as he is arriving at the parliamentary complex with accompanied by the First Lady of Sri Lanka.
එන අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව දැන් සිදුවනු ලබන්නේ ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේතරධාරී ඒ වගේම නියෝජ්‍ය වේතරධාරී සහ සහකාර වේතරධාරී ප්‍රමුඛ කරගෙන ගරු කතානායකතුමා සමග ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සෙසු කාර්යයන් සඳහා සහභාගී වීමයි. දැන් එතුමන් ප්‍රධාන ප්‍රවිෂ්ඨයේදී ජයමංගල ගාථා ගායනා කරමින් එතුමන්ට ආශිර්වාද කිරීම මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අභිනව සැසිවාරයක් ආරම්භ කිරීමේදී සිදුවෙනවා. කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය දරුවන් විසින් දැන් ජයමංගල ගී ගායනා කරනවා ඇති.
ඉදවලයේ කෝට්ටේ ආනන්ද බාලිකා මහාවිද්‍යාලයේ මාණවිකලால் ජයමංගල ගීතම් ඉසෙකපඩකරது.
ජයමංගලගේ ගායනා කිරීමෙන් අනතුරුව දැන් ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවේ පැළඳුම් කාමරයට ගමන් කරනවා ඇති. පැළඳුම් කාමරය පාර්ලිමේන්තුව තුළ කථානායකවරයා වෙනුවෙන් වෙන්වුණු විශේෂ ස්ථානයක්. එතුමන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන ස්ථානයයි. එහි සිටයි අභිනව සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයට ගරු ජනාධිපතිතුමා ඉන් අනතුරුව එක්වීමට නියමිත වන්නේ. අප දැන් දකිමු අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ වත්මන් පාර්ලිමේන්තුව පිළිබඳව. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මේ ඓතිහාසික භූමි භාගයක වත්මන් පාර්ලිමේන්තුව හා සම්බන්ධව කටයුතු සම්පාදනය කරන රටේ නීතිය පිළිබඳව කතා කරන මේ ස්ථානයේ ක්‍රියාවලිය පිළිබඳව අපි රූපාවලියක් දකිමු.
අප්‍රේල් මාස 29 වන දින මෙම නව පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත වූ අතර එය 1833 දී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව පිහිටවනු ලැබීමෙන් පසුව ඉදි වූ තුන්වන පාර්ලිමේන්තුව ගොඩනැගිල්ල විය. මේ නව පාර්ලිමේන්තුව විවෘත වීමත් සමගම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරිය බවට පත් විය. කොළඹ අගනුවර සිට කිලෝමීටර 15ක් පමණ ඈතින් වූ ඓතිහාසික දියවන්නා ඔය මැද්දේ අක්කර 16ක දර්ශනීය දූපතකින් වට වූ භූමි ප්‍රමාණයක ඉදි වූ නව පාර්ලිමේන්තුවේ සැලැස්ම ශ්‍රී ලංකීය සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා මහතාතින් නිර්මාණය විය. ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව එක් එක් මාසයේ ප්‍රථම ඉරිදා සහ තුන්වන ඉරිදා දිනයට පසුව එළඹෙන සති දෙකෙහි අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල රැස්වේ. පාර්ලිමේන්තු රැස්වල සෑම අවස්ථාවකදීම එහි දෙවන මහලේ ඉදිරිපස ජාතික කොඩිය පූර්ණ කුඹ කරනු ලැබේ. සවස 6:30 පසු රැස්වීම පැවැත්වෙන්නේ නම් ජාතික ධජය ඔසවා ඇති යෂ්ටියෙහි මුදුනේ කහපැහැති විදුලි පහන දල්වනු ලැබේ. ශ්‍රී ලාංකීය සම්ප්‍රදායන් මුල් කරගත් මෙම ගොඩනැගිල්ල පෞරාණික පංචවාස ගෘහ නිර්මාණයේ සීගන්වයි. වර්ග මීටර 48,000ක් වටා පැතිරුණු නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රවේශ වීම සඳහා ඇති සෑම ද්වාරයක්ම දේශීය සම්ප්‍රදායන්හි ආභාෂය ලබා නිර්මිත වූවාය. ගොඩනැගිල්ලට පිවිසෙනුයේ ජාතික වෘක්ෂය වූ නා වෘක්ෂයන් අතරිනි. ඒ සමගම ජාතික පුෂ්පය වූ නිල්මානෙල් මලින් හිබි දර්ශනීය පොකුණ හමුවේ. මේ පොකුණ පසුකල විට සභාගර්භයට පිවිසීමේ ආලින්දය වේ. ආලින්දයේ කෙළවර විවෘත ශාලාවක්ද වේ. මේ පාර්ලිමේන්තුවේ විශේෂ උත්සව ශාලාවයි. ඉදිරි ආලින්දයේ දෙකෙළවර මිට්සොයි ඉදිකිරීම සමාගමින් පාර්ලිමේන්තුව පිරිනැමුණු විශාල ඝණ්ඨාර යුග්මයකි. මනස්කාන්ත අල්ලි බොන්ස්තරයකින් හෙබි එහි සීලිම ඊනාද සිල්වා මහත්මිය විසින් විචිත්‍රවත් කෙරුණි. ආලින්දේ මධ්‍යයේ පිහිටා තිබෙන්නේ නූතන ක්‍රමයට සැකසුණු විශාල ලෝකඩ දොරකි. ඊට පසුපසින් නැත්තේ යකඩින් සහ රිදියෙන් නිම වූ ගේට්ටු යුවලකි. ඒ ඔබෙහි පිහිටා ඇත්තේ සභාගර්භයට පිවිසීමේ ප්‍රධාන ප්‍රවේශ ශාලාවයි. ප්‍රවේශ ශාලාවත් ප්‍රධාන දොරටුවත් අතර විත්තිය සැකසී ඇත්තේ ආචාර්ය මංජුශ්‍රී විසින් නිර්මාණය කෙරුණු අග්‍රගණ්‍ය විදුසිතුවම් රැසකිනි. ඒවා සුවිශේෂී වූ සාම්ප්‍රදායික චිත්‍රවන අතර සැලරිණි සංදේශයේ පැරණි දෙවිදේවතාවුන්ද ඒවායින් චිත්‍රණය වී තිබේ. ප්‍රවේශ ශාලාවේ පියගැට පෙළ පසු කළ විට හමුවන්නේ තඹ සහ රෙදිය නිර්මාණය කරන ලද අලංකාර වූත් මනා ලෙස සකසන ලද්දා වූත් සභා ගැබ ප්‍රවේශ ද්වාරයයි. ත්‍රිමාණ හැඩයකින් යුත් මේ ද්වාරය පුරාණ ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදාය කුළුගැන්වෙන අයුරින් නිර්මාණය වී ඇති අතර එහි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රීන්ම ලේඛනගත කොට ඇත. මෙම නිර්මාණය කර ඇත්තේ ලෝහ මූර්ති ශිල්පී විමල් සුරේන්ද්‍ර විසිනි. කථානායක ගැලරියට ඇති පිවිසුම් දොරටුව අසල ඇත්තේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී සේනක සේනානායකයන්ගේ සිතුවමකි. නැගෙනහිර දෙසින් පිහිටි මන්ත්‍රී පිවිසුම් දොරටුවෙහි මහෝගනි දැවෙන් නිර්මිත වනපියසක දසුනකි. මෙය මහින්ද අබේසේකරයන්ගේ නිර්මාණයකි. බටහිරින් පිහිටි කාර්යමණ්ඩල පිවිසුමෙහි දැක්වෙන වගුරු බිමක අර්ධ උන්නත විදුසිතුවම අනිල් ගාමිණී ජයසූරියගේ විසිතුරු කලානිමයමකි. මෙම ප්‍රවේශ ద్వාර එකම ආලින්දයකට යොමුවන අතර එම ආලින්දයේ දෙපස බිත්ති සැරසී ඇත්තේ හිටපු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූපවලිනි. සමස්ත ගොඩනැගිල්ලේම කේන්ද්‍රස්ථානය වන්නේ සභාගම්භයයි. බෙහෙවින් සුපරීක්ෂාකාරී ලෙස නිමවා ඇති එය ආකර්ෂණීය ස්ථානයකි. හැඩයින් ඍජු කෝණාස්ත්‍රභු එය මහල් දෙකක් පුරා පැතිර තිබේ. කැටයමින් අලංකාර වූ මල නොබැදින වානේ යෂ්ටි අග සවිකර ඇති පැරණි රජවරුන්ගේ රෙදී දජපතාක සහ පන්සල් සහ කෝරළ කුඩි 18ක්ද අඩි 7ක් උසට නිමවා ඇති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ලාංඡනයද ඊට අභිමානයක් එක්කරයි. සිලිමේ මධ්‍ය ලක්ෂයේ සිට පහතට රූරා වෙතට අයුරින් රෙදි ආලේපිත තඹේ නිර්මාණය වූ යෝධ පුකුරු පහද පෙරදිග පෙනුමක් ගිනේ. මෙම මනස්කාන්ත නිර්මාණය ලකී සිරනායකයන්ගේය. කතානායක අසුන ප්‍රධාන ద్వාරයට මුහුණලා සභාගර්භයේ ඉහළ ස්ථානයක පනවා තිබේ. පළමු කතානායක අසුන බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද අතර එය දෙවන ලෝක යුද්ධයේදී විනාශ වී ගිය එකී ගොඩනැගිල්ලේ ශේෂ වූ අවුරුදු 200ක් පැරණි ඕක්ලියෙන් නිමවා තිබුණි. අසුනේ උස අඩි 6ක් වන අතර එය තද ලෝහිත වර්ණයෙන් කළුවන් කර අසුනේ ඉහළ කොටසේ රන්වන් පැහැයෙන් කඩුවක් අතදරන සිංහරුවක් ඔබවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා පරිචය මගින් කතානායකතුමා වෙත බලය පැවරී ඇති අතර ඒ අනුව කතානායකතුමා පාර්ලිමේන්තු රැස්වීමවලදී මුලසුන දරමින් විනය නීති සහ ආරක්ෂාව පිළිබඳ වගකීම උසුලයි. එතුමන් පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටි සහ උත්තරීතර බව නියෝජනය කරයි. කතානායකතුමාගේ ධුරය ප්‍රෞඪ වූත් ඉතා වැදගත් වූ තනතුරක් වේ. රටේ සුවිශේෂී පුරවැසියන්ගේ ලැයිස්තුවේ තුන්වැන්නා වන්නේ කතානායකතුමාය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අභිනව සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් මෙවන විට සියලුම කටයුතු සූදානම්. දැන් පැළඳුම් කාමරයේ රැඳී සිටින ගරු ජනාධිපතිතුමා, ඒ අනතුරුව පාර්ලිමේන්තුවේ අභිනවයට නැත්නම් පාර්ලිමේන්තු සභාගර්භයට අභිනව සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් සම්ප්‍රාප්ති වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී විසින් සෙංකෝලය රැගෙන ඉන් අනතුරුව ගරු ජනාධිපතිතුමාත්, ඉන් අනතුරුව ගරු කතානායකතුමාත්, ඉන් අනතුරුව සෙසු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයත් ප්‍රමුඛවයි අද පාර්ලිමේන්තු සභාගර්භයට ගමන් කිරීම සිදුවන්නේ. වෙන දිනවලට වඩා සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දිනවලට වඩා අද පාර්ලිමේන්තුවේ සුවිශේෂී අසුන් පැනවීමක්, අසුන්වල අසුන් ගැනීමක් දකින්න ලැබෙනවා. මම මුලින් සඳහන් කළා වගේ අලුත් සැසිවාරයක ආරම්භය රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රමුඛත්වයෙන් සිදුවන නිසා අද පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ ආසනය හිමිවන්නේ රටේ ජනාධිපතිවරයාට. ඒ අනුව ජනාධිපතිවරයාට රාජ්‍ය ලාංඡනය සහිත කතානායකවරයාට වඩා ඉහළින් පිහිටි අසුනක් අද දවසේදී සකසා තිබෙනවා, වෙන්කොට තිබෙනවා. එහි සිටයි සාම්ප්‍රදායිකව පෙරදානම් රාජාසන කතාව සිදු කරනු ලැබුවා. නමුත් වර්තමානයේදී වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු කරනු ලබන්නේ තම ප්‍රතිපත්ති ප්‍රකාශය රට හමුවේ නැත්නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශයට පත් කිරීමයි ගරු ජනාධිපතිතුමා විසින් සිදු කර යුතු වන්නේ. ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම, ගරු ජනාධිපතිතුමාගේ අනාගත දැක්ම මේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කිරීම සඳහා අද අවස්ථාවක් කරගන්නවා ඇති. ඒ වගේම අසුන් පැනවීමේදී ගරු කතානායකතුමා වෙනුවෙන් මීට පෙර පාර්ලිමේන්තුවේ ප්‍රධාන ආසනය වෙන් වෙලා තිබුණා. නමුත් අද පාර්ලිමේන්තු මේ අභිනව සැසිවාරයේ ප්‍රමුඛ කාර්යභාරය නැත්නම් මූලිකත්වය ගරු ජනාධිපතිතුමාට හිමි වෙන නිසා ගරු කතානායකතුමා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ඇතුළු සෙසු සියලු දෙනා එක් ආසන පෙළක වාඩි ගැනීමත් අද දවසේදී සිදුවීමට නියමිතයි. ඉන් අනතුරුවයි අද පාර්ලිමේන්තුවේදී ගරු ජනාධිපතිතුමා විසින් තම අනාගත දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සූදානම්ව පසුවන්නේ.
We are here today on the third Friday, the 3rd of January 2020 at the ceremonial opening of Parliament for the first day sitting of the fourth session of the 8th Parliament of Sri Lanka, and we witnessed earlier the arrival of the President, the Prime Minister and the Speaker, who were then welcomed into the parliamentary chambers, into the parliamentary complex rather, where they were welcomed by the recital of the Jaya Mangala Gatha, and then the President was accompanied into the robing room by the Honourable Speaker until the proceedings of Parliament can begin, with the mace bearer carrying in the ceremonial mace to begin with the proceedings of Parliament. Now, today is a very significant day for all Sri Lankans, as the ceremonial opening of Parliament marks a historical ritual and also holds symbolic, immense symbolic value for the governance of a nation. So we will be bringing you all the live updates and the live coverage of the ceremonial opening of Parliament today. And it is indeed an honour to be here in the Parliament of the Democratic Socialist Republic of Sri Lanka, surrounded by the beautiful Diavanna Oya, where we know that the Sri Lankan Parliament has been considered amongst the top 170 parliaments and is also ranked as an exemplary parliament of the world. So we will later on now be witnessing the arrival of the President into the chambers, and as Chaminda mentioned earlier, we will be witnessing some changes in comparison to history, where the President will be taking in the main seat of Parliament. So stay tuned as we bring to you the very latest.
இலங்கை ரூபவாயினி கூட்டு தாபனத்தின் நேரடி அனுசரணையிலே நேரடியாக அஞ்சல் செய்யப்படுகிறது இந்த ஜனாதிபதியின் சிம்மாசன உரை நிகழ்வானது. இந்த நிகழ்வு இங்கே ஸ்ரீ ஜாயவர்தனபுர கோட்டை இலங்கை பாராளுமன்ற வளாகத்திலே இப்பொழுது இடம்பெற்றுக் கொண்டிருக்கிறது. ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்கள் கடந்த நவம்பர் மாதம் 16ஆம் தேதி இடம்பெற்ற ஜனாதிபதி தேர்தலிலே அமோக வெற்றி பெற்றார். அந்த வெற்றியை அடுத்து தன்னுடைய கொள்கை பிரகடனத்தின்படி பல விடயங்களை இப்பொழுது செய்திருக்கிறார். கிட்டத்தட்ட ஒன்றரை மாதங்கள் கழிந்த நிலையிலே தன்னுடைய கொள்கை பிரகடனத்தில் சில முக்கிய விடயங்களை கூட அவர் அமுல்படுத்திய நிலையிலே இந்த அரியா குறிப்பாக இந்த சிம்மாசன உரை இடம்பெறவிருக்கிறது. இது சம்பிரதாயபூர்வமான ஒரு உரை என்பது குறிப்பிடத்தக்கது. இலங்கை ஜனாதிபதி, குறிப்பாக ஜனாதிபதி தெரிவு செய்யப்பட்ட பின்னர், அல்லது அவர் மக்களால் தெரிவு செய்யப்பட்ட பின்னர், அதற்கு பின்னர் இடம்பெறுகின்ற முதலாவது பாராளுமன்ற கூட்டத்தொடரே இதுவாகும். இது ஒரு சம்பிரதாயபூர்வமான பாராளுமன்ற கூட்டத்தொடர். இதனை ஆரம்பித்து வைக்கும் உரையையே ஜனாதிபதி சிம்மாசன உரையாக மேற்கொள்வார். இந்த உரையிலே சாதாரணமாக தன்னுடைய கொள்கையிலே இடம்பெறுகின்ற சில முக்கிய விடயங்களை அவர் விளக்கி கூறுவார். அது முக்கியமாக எதிர்காலத்திலே தன்னுடைய திட்டங்கள், தன்னுடைய அரசாங்கம் எவ்வாறு தன்னுடைய முக்கியமான செயல்பாடுகள் முன்னெடுத்து செல்லப் போகிறது, சௌபாக்கியமான நாடு, சுபிட்சமான நாடு என்ற அந்த நாடு பயணத்தை, அந்த பயணத்தை நோக்கி செல்கின்ற அந்த விடயத்தை அவர் மிகவும் சிறப்பாக தன்னுடைய கொள்கை பிரகடனத்தின் வாயிலாக எடுத்துக் கூறுவார், விளக்கி கூறுவார் என்பதே எதிர்பார்ப்பு. இந்த வேளையிலே அங்கே பாராளுமன்றத்திலே சபாநாயகர் கரு ஜயசூரிய, பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்கள், ஏனைய பாராளுமன்ற உறுப்பினர்கள் எல்லோரும் அங்கே குழுமியிருக்க, ஜனாதிபதி கோட்டாபய ராஜபக்ச அவர்கள் இப்பொழுது இன்னும் சிற்ப வேளையிலே கொள்கை பிரகடன உரையை மேற்கொள்வார் என எதிர்பார்க்கப்படுகிறது.
වත්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේතරධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහත්මයා විසින් සෙන්කෝලේ රැගෙන පාර්ලිමේන්තුවට පළමුවෙන් ගමන් කරනවා ඇති. ඉන් අනතුරුවයි ගරු ජනාධිපතිතුමාත්, ඉන් අනතුරුවයි ගරු කතානායකතුමා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිස ගමන් කරනු ලබන්නේ. ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වීමත් සමග නියෝජ්‍ය වේතරධාරී උෂාන් සම්පත් ජයරත්නේ වගේම සහකාර වේතරධාරී අචින්ත ශ්‍රීමාල් කුරේ මේ යන අය විසින් ගරු ජනාධිපතිතුමාගේ පැමිණීම පාර්ලිමේන්තු සභාවට සැල කර සිටිනවා ඇති. ඉන් අනතුරුව සෙන්කෝලේ පාර්ලිමේන්තුවේ එතන්පත් කිරීම සඳහා අවස්ථාන එතන්පත් කිරීමත් සමග ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ තමන් වෙනුවෙන් වෙන්කොට තිබෙන ආසනයට ගමන් කරනවා ඇති. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වත්මන් පාර්ලිමේන්තුවේ නම් ධම්මික දසනායක මහත්මයා විසින් මේ පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමත්, ඒ වගේම එය අභිනවයෙන් ආරම්භ කිරීමත් වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනවා ඇති. ඉන් අනතුරුවයි ගරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත වන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව අතිශය වැදගත් අවස්ථාවක් විදිහට අද දවස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය වැදගත් අවස්ථාවක් විදිහට මේ අවස්ථාව හඳුන්වන්නට පුළුවන්. ඒ අනුවයි එය සම්ප්‍රදායනුකූලව අද බොහොම චාම් නමුත ගාම්භීර උත්සවයක් ලෙස මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන්න කටයුතු සම්පාදනය කෙරුණේ. විශේෂයෙන්ම අනාගත දැක්ම පිළිබඳව අප මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යයි. ගරු ජනාධිපතිතුමාගේ අනාගතය හා සම්බන්ධව මේ රට ගොඩනගන වැඩපිළිවෙල එය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන් සහභාගීත්වයෙන් යුතුව සිදු කළ යුතු කාර්යභාරයක්. ඒ අනුව එය සිදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවයි අද මේ පාර්ලිමේන්තු හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත වන්නේ. එවෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු දැන් ආරම්භ කිරීමට නියමිතයි. ප්‍රධාන වේතරධාරී විසින් සෙංකෝලය රැගෙන ගරු ජනාධිපතිතුමාද ප්‍රමුඛ කරගෙන දැන් පාර්ලිමේන්තු සභාකරණයට සම්ප්‍රාප්ත වනවා ඇති.
අතිගරු ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ අංක 21.52 ඇලඉරක් 7 2019 දෙසැම්බර් මස 2 සඳුදා අතිගරු ජනාධිපතිතුමා විසින් කරනු ලබන ප්‍රකාශනයයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රීක සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 70 විවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම මෙම ප්‍රකාශනයෙන් වර්ෂ 2019 වූ දෙසැම්බර් මස 2 දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන බවත් පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගැනීම වර්ෂ 2020 වූ ජනවාරි මස 3 දින පෙරවරු 10 ලෙස නියම කොට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම ශාලාවේදී රැස්වීම පිණිස පාර්ලිමේන්තුව කැඳවන බවත් මෙයින් දැනගත යුතුය. වර්ෂ 2019 වූ දෙසැම්බර් මස 2 දින වූ මෙදින කොළඹදී නිකුත් කරන ලදී අතිගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි PB ජයසුන්දර ජනාධිපති ලේකම්.
ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමනි, ගරු විපක්ෂ නායකතුමනි, ගරු ඇමතිවරුනි, ගරු රාජ්‍ය ඇමතිවරුනි, ගරු මන්ත්‍රීවරුනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 මේ රටේ ජනතාව ලබා දුන් ඓතිහාසික ජයග්‍රහණය නිසයි. සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැප වූ සියලුම පුරවැසියන්ටත් ආයතන වලටත් සියලුම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කරනවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයිති වුණත් අප සියලු දෙනාගේම මූලික වගකීම වන්නේ මේ රටේ ජනතාවගේ සුබසිත වෙනුවෙන් ක්‍රියා කිරීමයි. මා වසර 20 මේ රටේ හමුදා නිලධාරියෙකු ලෙසත් වසර 10 ආසන්න කාලයක් මේ රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙනුත් සේවය කළා. මා ක්‍රියාකාරී දේශපාලනයේ දුනේ නැති වුණත් ජනතා සේවය කුමක්ද යන්න මා කුඩා කාලයේ සිටම අත්දැක තිබෙනවා. මගේ පියාගේ වැඩිමල් සොහොයුරා DM රාජපක්ෂ මැතිතුමා තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කළේ 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට ආසනය නියෝජනය කරමින්. 1945 දී සිදු වූ ඔහුගේ අභාවයෙන් පසු හම්බන්තොට ජනතාව මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා ගත්තා. ඉන් පසු ඔහු ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුවටත් මහජන ඡන්දයෙන් තේරීපත් වුණා. එතැන් පටන් මේ වනතුරු රුහුණේ ගිරුවාපත්තුවේ පිටිසර ගම්මානයක් වූ මැදමුලන මූලාශ්‍ර කරගත් පරම්පරා තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් ලෙස සේවය කොට තිබෙනවා. මේ කාලය තුළ මන්ත්‍රීවරු, නියෝජ්‍ය ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය කතානායකවරයෙක්, විරුද්ධ පක්ෂ නායකයෙක්, අගමැතිවරයෙක් පමණක් නෙවෙයි ජනාධිපතිවරු දෙදෙනෙක්ම අප ගැන විශ්වාසය තැබූ මේ රටේ පොදු මහජනතාව විසින් තෝරාපත් කරගෙන තිබෙනවා. එදා රුහුණේ සිංහය වශයෙන් හැඳින් වූ ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනේ සිටම කුරහන් පැහැය ඇති සාටකයක් පැළඳ සිටියා. එම සාටකයෙන් එතුමා සංකේතවත් කළේ ගිරුවාපත්තුවේ කුරකන් ගොවියන්වයි. ඩී.එම්. රාජපක්ෂ මැතිතුමාගෙන් පසු මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාත්, එතුමාගෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කළ රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයන් සියලු දෙනාමත් මේ කුරහන් පාට සාටකය පැළඳ සිටියා. මා ඒ සාටකය අඳින්නේ නැතිවත් මා නියෝජනය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සෑම විටම කැප වූ කුරහන් සාටකයෙන් සංකේතවත් කරන ගැඹුරු දර්ශනයමයි. එම දර්ශනය ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අන්තර්ගතව තිබෙනවා. ගරු කථානායකතුමනි, මේ අවස්ථාවේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සභාගත කරනවා. 2019 නොවැම්බර් 16 වෙනිදා පැවති ඡන්දයෙන් මේ රටේ ජනතාව මට ඉතා පැහැදිලි ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරම ලබා දුන්නේ මා ගැන මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කිසි අයුරුකින් කඩ නොකොට ජනතාවට අප පොරොන්දු ආකාරයටම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මාත් මගේ රජයත් අප කැප වෙනවා. මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුණේ මේ රටේ දේශපාලනික සංස්කෘතියේ ප්‍රබල වෙනසක් කරන්නටයි. විශේෂයෙන්ම ජාතිවාදය මත පදනම් වූ දේශපාලන න්‍යායපත්‍ර ජනතාව ප්‍රතික්ෂේප කළා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළා. මා ආරාධනා කරනවා අදාළ දේශපාලකීන්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා ජාතීන් අතර ભેද වපුරවනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට අපි හැම විටම ගරු කළ යුතුයි. ජනතා පරමාධිපත්‍ය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි. අපේ රටේ උත්තරීතර විරස්තාවට අනුව මගේ දූර කාලය තුල රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවත්, එසේම ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහිීමේ නිදහස සෑම විටම සුරකින බවත් මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැති. මා මතකයි මා කුඩා කාලේ මගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මම බොහෝ විට පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් නරඹලා තිබෙනවා. අතීතයේ අප දුටු පාර්ලිමේන්තු ඉතාමත් ආදර්ශමත් ස්ථානයක්. මේ ඉතා වැදගත් හරබර දේශන පැවැත්වුණා. ඉතා තර්කානුකූල වාද විවාද සිදු වුණා. ඒ ඊට ඇහුම්කන් දීමට පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි ජනතාව ආශාවෙන් පාර්ලිමේන්තුවට ඇදී ආවා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැකගන්නට මන්ත්‍රීවරුන් හැවමිටම උත්සාහ කළා. ජනතාව එදා පාර්ලිමේන්තුවට ගරු කළා. මහජන නියෝජිතයින්ට ගරු කළා. නමුත් පසු කාලීනව මේ ගෞරවය ක්‍රමයෙන් හීන වී ගියා. මෙම පාර්ලිමේන්තුව යළිත් වතාවක් ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන, ජාතික ප්‍රතිපත්ති සංවාදයට ලක්කරන විවස්ථා දායකයේ වගකීම නිලස ඉටු කරන ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමේ මූලික වගකීම තිබෙන්නේ මෙහි සිටින මහජන නියෝජිතයන් අතයි. අද මේ රටේ සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයක් තිබෙනවා. නිදහසින් වසර 70කට පසුවත් අපේ රටේ සංවර්ධනය ගැන අපට සෑහීමට පත්වන්නට බෑ. මේ තත්ත්වය වෙනස් කරන්නට අප සියලු දෙනාටම වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කැපවීම් කරන්නට අප සූදානම් විය යුතුයි. මහජන නියෝජිතයෙක්ගේ මූලික වගකීම ජනතා සේවයයි. අපට ලැබී ඇති තනතුරු වරප්‍රසාදයන් නොව වගකීම් බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි. රටක් දියුණු කරන්නට නිවැරදි දැක්මක් හා සැලසුම් අවශ්‍යයි. ජනාධිපතිවරණයේදී රටේ ජනතාව හඳුන්වා දුන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාව වසර 4කට ආසන්න කාලයක් ව්‍යාත්මක වැනි ජාතික සංවිධාන හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ ගම සමග පිළිසඳරක් වැඩසටහන හරහා අනෙක් දේශපාලන පක්ෂ සමග කළ සංවාද හරහා ජනතාවගේ අදහස් ලබා ගනිමින් මගේ දැක්මත් එයට එක්කොට සකස් කළ ජාතික වැඩපිළිවෙලක්. ඒ සැලැස්මට අනුව ජනතාවට බරක් වී තිබූ බදුබර ලිහිල් කිරීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමතාවෙන් ඉහළ පරිපාලන ක්‍රමවේදයකට මුලපිරීම, අනවශ්‍ය රාජ්‍ය වේදම් කපාහැරීම වැනි පියවර රැසක් අපි මේ වන විටත් ගෙන තිබෙනවා. අපේ ප්‍රතිපත්ති අතර ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. ජාතික ආරක්ෂා යාන්ත්‍රණය නැවතත් ශක්තිමත් කරන්නට අවශ්‍ය පියවර අපි දැනටමත් ගෙන තිබෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් බාර දී තිබෙනවා. ජාතික ආරක්ෂාවට වග කියන ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරන්නට අප පියවර ගෙන තිබෙනවා. ජාතික බුද්ධි අංශ ජාලය ප්‍රතිසංවිධානය කොට ශක්තිමත් කොට තිබෙනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොරබියෙන්, කප්පම් කරුවන්ගෙන්, මද්‍රව්‍ය ඌදරින්, සාමාන්‍ය ජනජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නට කටයුතු කරනවා. අපේ මූලික අරමුණ පලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ඇති කරලීමයි. මෙරටේ ජීවත්වන වැඩ කළ හැකි වයසේ සිටින සෑම නිරෝගී පුරවැසියෙකුම සමාජයට වැඩදායි පලදායි පුරවැසි කිරීමට රජය මූලිකත්වය ගත යුතුයි. අපට අවශ්‍ය වුන් සියලු දෙනාගේම දායකත්වය මේ රටේ ආර්ථිකයට ලබා ගැනීමයි. සංවර්ධන ක්‍රියාවල ප්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන බවට අපි වග බලා ගත යුතුයි. එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සැබවින්ම ඉටුවෙනවාද, ඔවුන් සතුටින් සිටිනවාද යන්න සොයා බැලීමට නවීන ක්‍රමවේදයක් හා දර්ශක භාවිතා කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ. ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අප ගන්නා උත්සාහයට සියලු දෙනාගේම සහාය අපට අවශ්‍යයි. පසුගිය දිනවල අපි ව්‍යාපාරික ක්ෂේත්‍රයට ලබා දුන් බදුසහනවලින් යම් ප්‍රතිශතයක් ඔවුන් විසින් ජනතාවට ලබා දිය යුතුයි. ඒ අනුව බදු අඩු කළ සෑම භාණ්ඩයකම හා සේවාවකම යම් මිල අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. දුප්පත්කම නැති කිරීම අපේ රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලසනවා. ඒ සඳහා අපි ජනතාව දුප්පත් වීමට හේතු වටහාගෙන ඒවාට විසඳුම් සැපය යුතුයි. නිසි අධ්‍යාපනයක් හෝ නිපුණත්වයක් නැතිකම, වගා කිරීමට ඉඩමක් නැතිකම, ස්වයං රැකියාවක් ආරම්භ කරන්නට ප්‍රාග්ධනයක් නැතිකම වැනි ගැටලුවලට විසඳුම් ලබාදීමෙන් දුප්පත්කම නැතිකිරීමට ප්‍රායෝගික ප්‍රවේශයක් ලබාගත හැකි. ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීමට අපි සැලසුම් සකස් කොට තිබෙනවා. රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් එක්කරගෙන රැකියා වියුක්තියට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට මගේ රජය සූදානම්. ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් ගොඩනගමු යන්න පසුගිය මැතිවරණයේදී අපේ තේමාවක් වුණා. ජනතාව ඒ සඳහා අපට වරමක් ලබා දී තිබෙනවා. අපේ ඉතා පැරණි ඉතිහාසයක් ඇති බෞද්ධ දර්ශනය මෙන්ම තවත් ලොව පිළිගත් ආගම් කීපයකම ඉගැන්වීම් වලින් පෝෂණය වූ සමාජයක් සිටින රටක්. අපේ සාරධර්ම හා සංස්කෘතිය අප හැම විටම ආරක්ෂා කළ යුතුයි. අපේ ඉලක්කය ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එය ස්වෛරී නිදහස් රටක් විය යුතුයි. එමෙන් මෙය සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි. ලංකාව සැබවින්ම සෞභාග්‍යමත් දේශයක් වන්නේ මේ සියලු අංග සම්පූර්ණ වූටයි. සෞභාග්‍ය දැක්ම තුළින් අපි හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය. සෑම පුරවැසියෙකුටම පිළිගත හැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් සහතික කිරීම, දියුණු වීමට උත්සාහ ගන්නා සෑම අයෙකුටම සම අවස්ථා ලබා දීම, ජනතා සේවය වෙනුවෙන් කැප වූ පිරිසිදු කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තහවුරු කිරීම හා දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කොට ඔවුන් සවිබල ගැනීමෙහි ප්‍රධාන අරමුණයි. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සාර්ථකව ස්ථාපිත කිරීමට නම් රජයේ ඉහළම නිලධාරියා සිට පහළම නිලධාරියා දක්වා රට සංවර්ධනය පිළිබඳව අපේ දැක්ම හා අරමුණු ගැන දැනුවත් විය යුතුයි. එවිට ඔවුන්ගේ රාජකාරි වඩාත් ඵලදායි ලෙස ඉටු කරන්නට පුළුවන්. දූෂණය හා වංචාව පිටු දැකීමට විශේෂ වැඩපිළිවෙලකුත් අපට ක්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව තරාතිරම නොතකා අප නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරනවා. අද බොහෝ රටවල් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට තාක්ෂණයේ විසඳුමක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ හරහා සැමට සමාන අවස්ථා ලබා දෙන්නටත් පුළුවන්. ඒ නිසා රාජ්‍ය ආයතන තුළ තාක්ෂණයේ භාවිතය ප්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා. අප අනාගතයේ සැලසුම් කළ යුත්තේ රටේ භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත පාදක කරගෙනයි. මීට වසර දහස් ගණනකට පෙර ලංකාව ග්‍රීක, රෝම, අරාබි, චීන ඇතුළු විවිධ ජාතික වෙළෙන්දන් පැමිණෙන ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ව තිබුණා. ලංකාව එසේ ලොව සුපතල වන්නට ප්‍රධාන හේතුව වූයේ පෙර අපරදික යාකරන මුහුදු මාර්ගයේ ඉතා සුවිශේෂ තැනක අපේ රට පිහිටා තිබීමයි. අදත් අපට ඒ වාසියේ ඒ ආකාරයෙන්ම ලබාගත හැකි. 2005-2014 කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කරන්නට සැලසුම් කළා. මත්තල, ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය තෝරා ගනු ලැබුවේ දකුණේ විශාල කාර්මික නගරයක් ගොඩනැගීමේ අරමුණ ඇතුවයි. කොළඹ වරාය නගරය ගොඩනගන්නට තීරණය කළේ ලංකාව ආසියාව තුළ මුල්ලෙහා වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහායි. දීර්ඝකාලීන අරමුණු ඇතුව සැලසුම් කළ මේ ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යා යුතුයි. අප නිවැරදි සැලැස්මකට අනුව කටයුතු කළහොත් කලාපී අසල්වැසි රටවලට භාණ්ඩ හා සේවා සපයන විවිධ ජාත්‍යන්තර ව්‍යාපාර ලංකාවේ ස්ථානගත කරවා ගන්නට පුළුවන්. ඒ සඳහා ආයෝජකයන් දිරිගැන්වීම සඳහාත් එම ආයෝජකයන්ට ලංකාව තුළ අවශ්‍ය පහසුකම් සියල්ල කඩිනමින් සැපීම සඳහාත් අප සූදානම්ව සිටිය යුතුයි. අධිවේගී මාර්ග පද්ධතිය මෙන්ම මහා මාර්ග පද්ධතිය දියුණු කිරීමේ වැඩකටයුතු වේගවත් කොට රටේ ඕනෑම තැනක සිට තවත් තැනකට පැය කිහිපයක් ඇතුළත ගමන් කළ හැකි වාතාවරණයක් ඇති කිරීම ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා. දුම්රිය සේවාව වැඩිදුණි කිරීමත් මේ වැඩපිළිවෙලේ අවශ්‍යතම අංගයක්. කාර්යක්ෂම හා සුවපහසු දුම්රිය සේවාවක් මගින් අද බරපතල ගැටලුවක්ව පවතින මාර්ග තදබදයට විසඳුම් සොයන්නට පුළුවන්. නාගරීකරණය රටකට යහපත් මෙන්ම අහයපත් අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. සංවර්ධනය රටේ සෑම ප්‍රදේශයකටම බෙදීයාම සහතික කිරීම සඳහා අපට ප්‍රතිනාගරීකරණය වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. නාගරික තදබදය අඩුකිරීමට, පරිසර දූෂණය අඩුකිරීමට මෙන්ම ජීවන වියදම අඩුකිරීමට මේ හරහා අපට පහසු වෙනවා. ලංකාව පුරා විසිරී සිටින ජනතාවට තම අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය සේවා හා රැකියා සඳහා තම ප්‍රදේශ තුළම අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි. මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය දියුණුව මෙන්ම රටපුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් හා සන්නිවේදන පහසුකම් ලබා දීමත් මේ සඳහා වැදගත් වෙනවා. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී විදුලි මිල වැදගත් සාධකයක්. විශේෂයෙන්ම කාර්මික ක්ෂේත්‍ර සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී මෙය බලපානවා. සාධාරණ මිලකට බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අපට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයි. දීර්ඝ කාලීන විසඳුම් සෙවීමේදී සූර්ය බලය, සුළං බලය, ජලවිදුලිය වැනි පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ගැන විශේෂ අවධානය යොමු කිරීම අපේ ප්‍රතිපත්තිය වෙනවා. අපේ රටේ මැණික් හා ඛනිජ සම්පත්වලින් පොහොසත් රටක් වූවාට අගය වැඩි කිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ. අගය වැඩි කිරීමෙන් තොරව මේ ස්වාභාවික සම්පත් අපනයනය කිරීමෙන් රටට ලබාගත හැකි විශාල විදේශ විනිමයක් වාර්ෂිකව අහිමි වෙනවා. ලංකාවේ පමණක් නොව අප්‍රිකානු කලාපීය රටවලින් පවා ගෙනෙන මැණික් අගය වැඩිකොට අලෙවි කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙළඳ සංකීර්ණයක් ලංකාවේ පිහිටුවීමට අපි කටයුතු කළ යුතුයි. සාගර හා භූවිද්‍යා සමීක්ෂණ සඳහා නවීන තාක්ෂණ පහසුකම් ලබා දිය යුතු අතර ලංකාවේ ඛනිජ සම්පත්වලට අගය එකතු කිරීමේ කර්මාන්ත සඳහා වූ ආයෝජනවලට විශේෂ සහන සලසා ඒවා දිරිමත් කළ යුතුයි. විවිධ නීති රීති බලපත්‍ර තහංචි මගින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ජීවනෝපායන් වූ මැණික් කර්මාන්තය, උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, වඩු කර්මාන්තය, හස්ත කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සීමාවන් පනවමින් රටේ සංවර්ධනයට බාධා කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අනාගතය සැලුම්සුම් කරන විට කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දැනට තිබෙනවාට වඩා විශේෂ අවධානයක් යොමු විය යුතුයි. හොඳ දේශගුණයක් තිබෙන විශාල මුහුදු ආර්ථික කලාපයකට හිමිකම් තිබෙන රටක් වශයෙන් අපට මේ කර්මාන්තය මීට වඩා බොහෝ දියුණු කරන්නට පුළුවන්. කුළුබඩු, පළතුරු, එළවලු, ධාන්‍ය, මස්සා, මාළු වැනි අපනයන කළ හැකි කෘෂි නිෂ්පාදන රැසක් තිබියදී මෙයට වඩා අපනයන ආදායමක් අප ලබා ගත යුතුයි. රටේ ජනතාවගෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය, වැලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. අප මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි. මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා සාම්ප්‍රදායික වගා ක්‍රමවලින් ඔබ්බට ගිය තාක්ෂණය මුල් කරගත් නව ප්‍රවේශයක් අවශ්‍යව තිබෙනවා. එමෙන්ම වසවිෂෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමත් අපේ ප්‍රතිපත්තියේ කොටසක්. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම් අපි සකස් කළ යුතුයි. දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමේ වැඩපළකුත් මෙයට අයත් වෙනවා. කෘෂි නිෂ්පාදන සීමාවකින් තොරව ප්‍රති අපනයනයට ඉඩදී තිබීම නිසා සුළු අපනයන භෝග වගාකරුවන්ට ඇති වී තිබුණු ගැටලු විසඳන්නට අපි නව රජය පත් වූ වහාම ක්‍රියා කළා. කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට මේ වෙන විට නියෝග දී තිබෙනවා. සාගර ආර්ථිකය සම්බන්ධයෙනුත් මීට වඩා අවධානයක් යොමු විය යුතුයි. ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ ලබා දීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ දෙන බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලුම ධීවර වරායන් නවීකරණය කරන අතර අවශ්‍යතාවයන්ට අනුව අලුතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා. මිරිදිය මත්ස්‍යයන් මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමත් අපේ සැලැස්මේ කොටසක්. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරකීම අපේ මූලික වගකීමක්. රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී පරිසර ආරක්ෂණය ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටු කිරීමේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා. රටක් වශයෙන් අපට ඇති වටිනාම සම්පත අපේ අනාගත පරපුරයි. ඒ නිසා මානව සම්පත් සංවර්ධනය අපේ රජයේ මූලික වගකීමක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂණය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුණතා වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරන්නට අපට සිදුවෙනවා. තරුණ තරුණියන්ට අධ්‍යාපන ශාස්ත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉතා කෙටි කාලයක් තුළ ගොඩනැගිය යුතුයි. රජයේ විශ්වවිද්‍යාවල ලහා රජයේ විවිධ උසස් අධ්‍යාපන ආයතනවල ඇති ධාරිතාවන් කාර්යක්ෂම ප්‍රයෝජනයට ගැනීම තුළින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කළ යුතුයි. අද විශ්වවිද්‍යාලවල උගන්වන සමහර පාඨමාලා රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නැහැ. වර්තමාන රැකියා වෙළඳපොළ අවශ්‍යතාවයන් සඳහා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා දැනට හදාරන පාඨමාලාවලට අමතරව ඔවුන්ට ස්වේච්ඡාවෙන් සහභාගී විය හැකි කෙටි කාලීන අමතර පාඨමාලා හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා. සිසුන් ඇතුළත් කිරීමේදී මෙන්ම වෙළඳපොළ අවශ්‍යතා ඉලක්ක කරගෙන පාඨමාලා ප්‍රතිසංස්කරණය කිරීමේදී විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට වැඩි නිදහසක් ලබා දිය යුතුයි. රටේ දැනට තිබෙන ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා හදාරන ආයතන ක්‍රමයෙන් උපාධි පරිණමන මට්ටමට උසස් කිරීම අවශ්‍යයි. මේ සඳහා ආරම්භයක් ලෙස අපේ ගුරු පුහුණු පාසල් හා හෙදි පුහුණු පාසල් උපාධි මට්ටමට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. පුහුණු උපාධිධාරී ගුරුහින්ගේ දැනටමත් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ගැටලුවක්. ඒ වගේම හෙදියන් සඳහා දැනට ලබා දෙන වසර 3ක ඩිප්ලෝමාව වසර 4ක උපාධියක් දක්වා උසස් කිරීමෙන්ද, ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට ක්‍රියා කිරීමෙන්ද, ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදේශ රටවල පවා සේවය කිරීමටත් ඉඩ සැලසෙනවා. උසස් පෙළ අසමත් වන සහ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් ශිෂ්‍යයන්ට තාක්ෂණික සහ කාර්මික අංශයේ දැනුම වැඩි කිරීම සඳහා කාර්මික සහ තාක්ෂණික විද්‍යාල පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. එම ආයතන සඳහා ලබා දෙන ප්‍රතිපාදන හා පහසුකම් වැඩි කළ යුතුයි. මේ හරහා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලද ශ්‍රම බලකායක් ඇති කළ හැකි අතර දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළඳපොළ තුළ ඉහළ වේතනයක් ලබාගත හැකි රැකියා අවස්ථා අපේ තරුණ තරුණියන්ට ලබා දිය හැකි. රැකියා ශාස්ත්‍රය තුළ ඉංග්‍රීසි දැනුම අධිකම බොහෝ තරුණ තරුණියන්ට අවස්ථාවන් අහිමි කරනවා. මේ නිසා ලංකාවේ සෑම පාසලකම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පහසුකම් දියුණු කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් අනුයුක්ත කිරීමටත් විශේෂ ක්‍රමවේදයක් අපි හඳුන්වා දෙනවා. අලුත් රැකියා අවස්ථා තරුණ තරුණියන් සඳහා සොයා දීමට අපේ විදේශ තානාපති අංශවලට විශේෂ වගකීම් පවරන්නට අපි බලාපොරොත්තු වෙනවා. නුපුහුණු සේවකයන් විශාල වශයෙන් පිටරට යවනවා වෙනුවට සෑම ශාස්ත්‍රයකම පුහුණු සේවකයන් පිටරට යැවීමෙන් අපේ රටට ලැබෙන විදේශ විනිමය වැඩි කරගන්නවා මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ අපේ රටේ ප්‍රතිරූපයත් වර්ධනය කරගත හැකි. අධ්‍යාපන ශාස්ත්‍රය රටකට හොඳ විදේශ විනිමය උපයාගත හැකි මාර්ගයක්. ශ්‍රී ලාංකික දරුවන්ද විශාල ප්‍රමාණයක් අද ආසියාතික උසස් අධ්‍යාපනික ආයතනවල ඉගෙනුම ලබනවා. අධ්‍යාපනය සඳහා අපේ දරුවන් විශාල වියදමක් දරා පිටරට යවනවා වෙනුවට විදේශීය ශිෂ්‍යනුත් ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙලක් අප සකස් කළ යුතුයි. සියලුම විශ්වවිද්‍යාල ජාත්‍යන්තර වශයෙන් තම ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළම ඉහළට පැමිණීම සඳහා කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් සකස් කළ යුතුයි. නිදහසින් වසර 70කට පසුවත් අපව හඳුන්වනු ලබන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසයි. අපට මේ තත්ත්වයෙන් මිදී සැබවින්ම දියුණු රටක් වීමට නම් අපි ඒ සඳහා ඇති අවස්ථා හඳුනාගත යුතුයි. බිලියන 5කට වැඩි ජනතාවක් වාසය කරන ආසියාව තුළ අද විශාල ආර්ථික පිබිදීමක් ඇති වී ලෝක ආර්ථිකයේ බල කේන්ද්‍රය ආසියාව දෙසට නැඹුරු වීමින් පවතිනවා. මුදල් වැය කිරීමේ හැකියාව ඇති මධ්‍යම පන්තියේ ප්‍රජාව ශීඝ්‍රයෙන්ම වර්ධනය වන්නේ මේ කලාපය තුළයි. ඒ නිසා අපේ දේශීය ව්‍යවසායකයන් ආසියානු කලාපය තුළ නව වෙළඳ පොළවල් සොයා යෑමට දිරිගන්වනවා. 21වැනි සියවස හඳුන්වනු ලබන්නේ දැනුම කේන්ද්‍රීක ශතවර්ෂයක් ලෙසයි. කෘතිම බුද්ධිය, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ජෛව තාක්ෂණය, බයෝටෙක්නොලොජි, රෝබෝ විද්‍යාව, රොබොටික්ස්, 3D මුද්‍රණය, IoT ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වැනි අතිනවීන තාක්ෂණයන් ලෝකය වෙනස් කරමින් තිබෙනවා. ලෝකයේ දියුණුවන රටවල් රසක් මේ යථාර්ථය වටහාගෙන තිබෙනවා. තාක්ෂණික කේන්ද්‍රීය ආයෝජන සඳහා ඔවුන් විශාල මුදලක් වැය කරනවා. අපේ ආයෝජන ප්‍රතිපත්තිය කළමනාකරණයේදී අපි මේ ගැන අවධානය යොමු කළ යුතුයි. රටේ අනාගත සංවර්ධනය සඳහා අපට අවශ්‍ය කුමන ආකාරයේ ආයෝජන දෙයන්න අපි වටහා ගත යුතුයි. ඒ අනුව රටට නව තාක්ෂණයන් හඳුන්වා දෙන ආයෝජකයන්ට විශේෂ පහසුකම් හා සහන ලබා දී ඔවුන්ව දිරිමත් කරන්නට අපි කටයුතු කරනවා. අපේ තරුණ පරපුර නව තාක්ෂණයන් හැදෑරීමට හා ඒවාට අදාළ පර්යේෂණ කිරීමට යොමු කිරීමත් ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ප්‍රමාද නොවි කඩිනමින් සූදානම් වීමට අපේ අධ්‍යාපන ශාස්ත්‍රයට සහාය දිය යුතුයි. ඒ වගේම තරුණ පරපුර තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීමට අප පියවර ගත යුතුයි. අපට වෙළඳපොළ අවස්ථා තිබෙන්නේ තාක්ෂණික ශාස්ත්‍රවල පමණක් නොවන බවත් මෙහිදී වටහා ගත යුතුයි. අනාගතයේ අපට පහසුවෙන්ම දියුණු කළ හැකි තවත් ශාස්ත්‍රයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. 2018 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක පමණ ආදායමක් ඉපයවූ සංචාරක කර්මාන්තයට තව වසර කීපයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 10ක පමණ ආදායමක් ගෙනෙන කර්මාන්තයක් බවට පත්වන්නට අවකාශය තිබෙනවා. ඒ සඳහා ඉතා ක්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් රාජ්‍ය පරිපාලනයත් නිසියාකාරව ක්‍රියාත්මක විය යුතුයි. රාජ්‍ය ආයතන ලාභදායි හා කාර්යක්ෂම ලෙස පාලනය කිරීම සඳහා ඉහළ තනතුරුවලට සුදුසුසන් තෝරා ගැනීමේදී අදාළ ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් හා වගකීමක් දැරීම සඳහා සුදුසුකම් ඇති අය පත් කරන්නට කරන බවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා. මේ අනුව නව රජය පිහිටූ පසු රාජ්‍ය ආයතන පාලනය සඳහා සුදුසුසන් නිර්දේශ කිරීමට අපි කමිටුවක් පිහිටා තිබෙනවා. 2004-2014 කාලය තුළ අපි ලංකාවේ ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක් සිදුවන ආකාරය දුටුවා. මාර්ග පද්ධතිය, නිවාස, විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම් වැනි යටතිලි පහසුකම් වලත් කසල කළමනාකරණය, නගර අලංකරණය වැනි ශාස්ත්‍ර වලත් විශාල දියුණුවක් සිදු වුණා. දක්ෂ පරිපාලනිකයන් ස්ථාපිත කිරීම මගින් අපට මේ තත්ත්වය යළිත් උදා කරගන්නට පුළුවන්. ගරු කථානායකතුමනි, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වයේ රඳා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවර භාවය හා ඒකීය භාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදුව යුතුමයි. සමානුපාතික චන්ද්‍රකමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකිවද පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, විවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම විවස්ථා වෙනසක් තුළින්ම විසඳාගත යුතුයි. අපේ රටේ සුවිශේෂ පිහිටීම නිසා ලෝක භූදේශපාලනය තුළ විශේෂ අවධානයක් මේ වෙන විට ලංකාව දෙස යොමු වී තිබෙනවා. අප මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අප සෑම රටක් සමග මිතුරුදම් පවත්නා ගැනීමට උත්සාහ කළ යුතුයි. නමුත් කිසිම විටක අපට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට බැහැ. රාජ්‍යතාන්ත්‍රික සමතතාවලදී හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය හැමවිටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සමතත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. විශේෂයෙන්ම ආර්ථික වැදගත්කමක් තිබෙන අපේ භූ ප්‍රදේශ හෝ භෞතික සම්පත් කිසිවිටකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප්‍රතිපත්තියයි. ශ්‍රී ලාංකීය ජාතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ඇති අභිමානවත් ජාතියක් බවට පත් කිරීම මගේ අභිලාෂයයි. ඒ අරමුණ කරා යන ගමනේදී ජාතියක් ලෙස එක්ව ක්‍රියා කිරීමෙන් අප හමුවේ ඇති සියලු අභියෝග ජය ගන්නට පුළුවන්. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඓතිහාසික වගකීම බාරගන්නට මා සමග එක්වන මෙන් ඔබ සියලු දෙනාගේම මා ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ස්තුති, තෙරුවන් සරණ. අද දින අපරභාග 1 දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනු ලැබේ.